அபவிஹாரஸ்தானே நீ வசமை தகத்தின தர்ம தேசனா மாலாவே அது தவசி தாஹத்தினி தர்ம தேசனாவாய் தகத்தின் அது தவசி மீ தர்ம தேசனே சந்தகா கடுமாவதால் பூஜ்யபாத கௌரவனீய இலுகேகம அத்து தசி அப்பே கௌரவனீய சுவாமின் வஹன்சே பிரதமேன்ம அப்பி சாத்காரத்தீல வந்தனா கரல
பிரிதனிமும்
கௌரவனீய அப்பே அத்து தசி சுவாமின் வஹன்சே மேத்துக்குதி ஆஸ்திரேலியாவட்டு வெடல மெல்பர்ன் வெல்ட் வெடல மே தினவல அபவிஹாரஸ்தானே வெடவாசே கருணம மாசியா பமன ஏ காலே தொழுதி உன்வஹன்சே அடிலேட் வெல வாசே கருண அப்பே பின்னதும் வினுவின் தர்ம தேசனா தர்ம சாகச்சா சீல வெடசதான் இவகேம பாவனா மே ஆதி பிங்கம் சிது கருண யாத்தர் அது தவசே அப்ப உன்வஹன்சிட்ட கௌரவேன் மே விஹாரஸ்தானே பெவர்த்தின தர்ம தேசனா வஸ் தர்ம தேசனா மாலாவே அது தவசி தர்ம தேசனே தேசனே குரங்கி சாப்பி இல்லைட்டு அனு உன்வஹன்சி ஏ ஆராதனை பிலி அருகின தென் ஏ தர்ம தேசனே சிதுக்கிரிமத்தாய் சூதானம் சிக்கணும் அப்ப உன்வஹன்சிட்டு பிரார்த்தனா கரும் உன்வஹன்சி சிதுக்கிரும் லபனமே லோக சாசனிக சேவாவன் துளியும் ரஸ்கர் கண்ணாலது புண்ணிய தர்ம சக்தி பலேன் சாப்பி ரஸ்கர் கண்ணு திபின புண்ணிய தர்ம சக்தி பலேன் சவுத்தும் மூத்திரி ரத்னி பலேன் உன்வஹன்சேட்டு நிதுக் நீரோகி சம்பத் திகாசிரி சம்பத் சித சாந்தி பிரார்த்தனா கரும் இவகே உன்வஹன்சே சிது கருண் லபனே லோக சாசனிக்கு சேவாவன் தவதுரட்டத் உன்வஹன்சே பலாபுரத்தின் ஆக்காரி முதுன்லித்தை சிருஷித்து கருகன்னுட்டு உன்வஹன்சே அவசிய கருண காய்க சா மானசிக சக்தி தைரிய சல சேவா உன்வஹன்சே நிதுக் நீரோகி சம்பத் தீர்காய சம்பத் சுசிதம் சல சேவா பிரார்த்தனை கரும் இவகேம மே புண்ணிய சக்தி உன்வஹன்சேட்டு பிரார்த்தனீய போதியக்கின் தர்மா போதே சந்தாத ஹேதுவாசனா வீவா கில பிரார்த்தனை கர்ண
கமன்
மீ தர்ம தேசனு அட்லீட்ல வாசே கரண் அப்பே பின்னத்தும் சஹா மெல்பர்ன் அத்துல் வினத் பிரதேச விலத்தில மீ தர்ம தேசனே சந்தா சஹபாகுவின் ஏ சிறு தினா வினுவின் கருணாவின் யுக்து ஏ தர்ம தேசனே சிது கரண் லிசு அபி கௌரவின் யுக்து சுவாமின் வஹன்சேட்டு ஆராதனா கரும் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நமோ தஸ் பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ் நாஹம் பிக்கவே அஞ்ஞம் ஏக தம்மம்பி சமனுபஸ்ஸாமி யங் ஏவம் அபாவிதம் மஹதோ அநத்தாய சம்வத்ததி யத இதம் சித்தம் சித்தம் பிக்கவே அபாவிதம் மஹதோ அநத்தாய சம்வத்ததி இதி அடிலேட் ஸ்ரீலங்கா பௌத்த விஹாராதிபதி அவசராய் பூஜனீய அதி பூஜனீய உடகப்பல சுமேத சுவாமின் வஹான்சேகின் அவசராய் மேவார வஸ்கால நிமித்தி கரகின மே விஹாரஸ்தானிய முல் கரகின சித்த கரகனையான மே தர்ம தேசனா மாலாவே சாம சிகுராதாவும் பவத்தன தர்ம தேசனா மாலாவு அதத்து ஏ தர்ம தேசனா மாலாவே எக் தேசனாவக் சிரவணே கரண்ட தமை மே ஹெமதினாம சூதானங் விளையின் எனிசா மே வஸ்காலே கேலக்கே அண்ணே மீ புத்த சாசனே ஆமிஷ வசேம் பிரதிபத்தி வசேம் ஹெமதினாட்டம் பௌத்த ஹெமதினாகேம சிஸ்ஸதங்குல குணதர்ம எவகேம பின் சித்துவில் வர்தனே வென காலவகவானுவக் இத்திங் ஏனிசா மே அப்பி ஆமிஷ வசேம் பிங்கம் கரணுவா வகேம அத்தீத்தே அதத்து மே வஸ்காலே நிமித்தி கரகின மே சம்மா சம்புத சாசனே புதுரஜானன் வஹன்சே தேசனா கரணலது ஏ உத்தும் ஸ்ரீ சத்தர்மய
තමන්ගේ නිවන් දැකීමේ මාර්ගයේ හැටියට යොදාගෙන ප්‍රායෝගික පුහුණු වෙමින් ධර්මඥානේ දියුණු කරගනිමින්ද බොහෝ අය හැසිරෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ ප්‍රදේශයේ ඉන්න අයගේ දහම් දැනුම පිළිබඳව තවම මට හරියට අවබෝධයක් නැති නිසා මම සාමාන්‍ය අපේ හිත හදා ගැනීම සඳහා උපකාර වන දේශනාවක කොටසක් තමයි මං මාතෘකා කරේ අංගුත්තර නිකායේ ඒක ධම්මපාලයේ තියෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් තමයි මං ඔබට මාතෘකා කරගත්තේ. කේ අපි දේශනා පාඩයට මුලින් මහුන් කන් දුන්නොත් නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං අභාවිතං මහතෝ අනත්තාය සංවත්තති යත ඉදං චිත්තං. මහණෙනි මම මේ අභාවිත භාවිතා නොකරන ලද හිත සතං හිත තරං පුද්ගලයාට මහත් වූ අනර්ථයක් පිණිස පවතින තව එකදු ධර්මයක් මම නොදකිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ හිත අභාවිත හිත තරං පුද්ගලයේ කෙලෙසන පුද්ගලයෙක් තුල නොයේක් අකුසල ධර්ම කෙලෙස් ධර්ම කර්ම සකස් වෙන තවත් එකදු ධර්මයක් දන්නේ නැහැ මම මේ බුදු වැසින් දකින්නේ නැහැ අභාවිත චිත්තේ තර. ඉතින් මේ අභාවිත චිත්තය පිළිබඳව හා භාවිත චිත්තය පිළිබඳව තමයි අද මම මේ පින්තුන්ට දහම් කරුණු ටිකක් දේශනා කරන්න අදහස් කරේ. ඉතින් මෙතන මේ අභාවිත සිත භාවිත සිත කියලා මේ ධර්මයේ සඳහන් වෙන්නේ අපි මේ කුසල ධර්මයන් කෙරෙහි භාවිතා පුහුණු නොකරන හිත. වැඩු සිල් ඇති වැඩු සිල් චිත්ත වැඩු ප්‍රඥාව නැති කෙනාගේ හිත පිළිබඳව තමයි මේ කියන්නේ. සාමාන්‍ය හිත පිළිබඳව දැනුමක් නැතුව තමන්ගේ හිතේ උපදින කෙලෙස් රාග දේශ මෝහ පිළිබඳව අවබෝධයක් නැතුව ඔහේ ජීවත් වෙන අය ඉන්නවා. ඉතින් ඒ ජීවත් වීම තුළ තම තමන් රැකී රක්ෂා කරනවා, පෞල් ජීවිත ගත කරනවා, හරිහම්බ කරනවා, රැස් කරනවා, එකතු කරනවා, ඒ අතර පින්දහමුත් කරනවා. මේ විදිහේ බොහෝ අයගේ ගත කරන ජීවිතයේ තියෙනවා. නමුත් ඒ තමන්ගේ හිත ගැන අවබෝධයක් නැතුව තමන්ගේ හිතේ උපදින කෙලෙස් පිළිබඳ අවබෝධයක් නැතිව ඒ පිළිබඳ දැනුම් නැතුව ගත කරත් අපි දැනගත්තත් නොදැනගත්තත් අපි ගන්නා අරමුණු අනුව අපි තුල කර්ම කෙලෙස් සකස් වෙනවා. ඒ කර්ම කෙලෙස් සකස් වෙන්නේ අපි කෙලෙස් පිළිබඳ දන්නවද නැද්ද කියන එක අනුව නෙවෙයි. අපි අරමුණු ගන්නකොට ඒ අරමුණු පිළිබඳව මුලාවෙන් කටයුතු කරනවා නම්, ඒ වගේම ප්‍රිය අරමුණේ ඇලෙනවා නම් ගැටෙනවා නම් ඒ තුර අපි තුල හිත කෙලෙසෙනවා. හිතේ කර්ම සකස් වෙනවා. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ මාළුන්කේ පුත්ත සූත්‍රයේදී ඒ කෙලෙස් වැගිරීම හා නොවැගිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒකේ සඳහන් වෙලා තියෙන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ආයතන හයෙන් අරමුණු ගනිමින් ජීවත් වෙන එක. ඇහෙන් රූපයක් බලනවා, එහෙම නැත්නම් කනින් සද්දහමින්, එහෙම නැත්නම් දිවෙන් රස විඳින්මින්, එහෙම නැත්නම් නාසයෙන් ගඳ සුවඳ දකිමින්, ඒ වගේම කයට ස්පර්ශයන් හෝ සැප දුක් ස්පර්ශයන් ලබමින්, ඒ වගේම ඒ ආයතන පහෙන් ගත්තු අරමුණු අපි නැවත මනසින් ඒවා පිළිබඳව සිහි කරමින් අතීත අනාගත වර්තමාන වශයෙන් මේ විදිහට අපි සිහි කරමින් සැලසුම් කරමින් ගත කරනවා. ඒක අපිට පේන්නේ මේ ඇහෙන් අරමුණු ගන්නවා කණෙන් සද්දහනවා කියන එක වශයෙන් නෙවෙයි අපේ ජීවිතේ පේන්නේ. අපි ගෙවල් දොරවල් යාන වාහන ඉඩ කඩම් රැකී ආරක්ෂා අඹ දරුවන් පෝෂණය කරනවා කියන මෙන්න මේ වගේ තැනකින් තමයි අපේ ජීවිතේ අපිට වැටහිලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇහෙන් රූපයක් දකිනකොට ඒ ප්‍රිය අරමුණේ ඇලෙනවා නම් අප්‍රිය අරමුණේ ගැටෙනවා නම් එයාගේ අර හිත පිළිබඳව සංවරභාවයක් නැත්තම්, කය පිළිබඳව සංවරභාවයක් නැත්තම්, අර සිහිය පිළිබඳව අවධානයක් නැතුව ගත කරනවා නම් එයාගේ ඒ ඇහෙන් අරමුණු ගන්න මොහොතක් පාසාම තමන් හිතුල ලෝභය දේශය වැඩෙනවා. කැමති අරමුණේ ලෝභය වැඩෙනවා, අකමැති අරමුණේ දේශය වැඩෙනවා. හැබැයි මේ දෙකට ඉස්සරලා තවත් එකක් වෙනවා. මොකද්ද? අරමුණේ මුලා වෙනවා. එතකොට අරමුණේ මුලාවීම කියන එක වෙච්ච ගමන් අපි තුල ලෝභ දේශ මොහ සකස් වෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ නිසා මේ විදිහට එක ආයතනකින් ඔබ බලන්න අපි මේ ඇහැ මුල් කරගෙන කොයිතරම් දවසට රූප දකින්නොත් රූපය මේ ඇහෙන් ඇහැ උපකාරයෙන් කොයිතරම් ජීවිතේ කටයුතු සිද්ධ වෙනවද? ඉතින් මේ හැම අවස්ථාවකම අපි සිහියෙන් යුක්තව කුසල කර්මයක් නොයදෙන හැම අවස්ථාවකම අපේ හිතේ හිත තුල කෙලෙස් තැම්පත් වෙනවා. හැබැයි ඒක අපි දන්නේ නැහැ. මේ විදිහට එක ආයතනයකින් මෙහෙම වෙනකොට ආයතන හයක් තුලින්ම මේ විදිහට අපි තුල හිතේ රාග දේශ මොහ සකස් වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි, මනසින් අපි අතීත අනාගත වර්තමාන වශයෙන් කරපු කියපු දේවලුත් නැවත නැවත සිහි කර කර අපි මේ විදිහට හිත හිතා කල්පනා කරනවා. මේක තව විදිහකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සබ්බාසව සූත්‍රයේ මේ භාවිතා නොකරන ලද හිත ඇති කෙනා, එහෙම නැත්නම් සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති කෙනා, අරිය ධර්මයේ අදක්ෂ කෙනා, සත්පුරුෂයන් ඇසුරු කරලා නැති කෙනා, අරිය ධර්මයේ මේ පුහුණු කරලා නැති කෙනා මෙනෙහි කළ යුතු දේ දන්නෙත් නැහැ, මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නැහැ. යමක් මෙනෙහි කරනකොට නූපන් කෙලෙස් අකුසල ධර්මයක් ආශ්‍රවයන් උපදිනවනම්, උපන් කෙලෙස් අකුසල ආශ්‍රව ධර්මයන් වැඩෙනවනම් ඒ ආකාරයටමලු හිතන්නේ, ඒ ආකාරයටම මෙනෙහි කරනවලු. ඒ නිසා හැමදාම ඔහුගේ හිතේ රාග දේශ මොහ අකුසල ධර්මයන් ඇති වෙනවා. ඉතින් මේක අපිට පේන්නේ නැහැ පින්වතුනි. ඇත්තටම මේකට උදාහරණයක් වශයෙන් කිව්වොත් කුළු හරකෙක් හරි වල් සතෙක් කැලේ නිදැල්ලේ ඔහි ඉන්න තාක් කල් ඒ සතාගේ කුළු ගතියක් පේන්නේ නැහැ. හැබැයි ඒ කුළු හරකා අපි අපේ ප්‍රයෝජනෙට හරි ඒ මිනිස්සුන්ගේ වැඩට හරි යොදා ගන්න කියලා අපි ඒ කුළු හරකා ගෙනල්ලා බැඳලා ඒ සතාව අපි මොනහරි වැඩකට ගන්න යොදාගත්තොත් දමනය කරන්න හැදුවොත් අන්න එදාට ඒ සතාගේ කුළු ගති පේන්න තියෙනවා. ආන් ඒ වගේ පින්වතුනි අපිත් අපි මේ හිත ගැන අවධානයක් නැතුව අපි ජීවත් වුණාට, නමුත් පින්වතුනි අපි දන්නේ නැහැ සුදුසු අවස්ථාවල අපි තුල ඕනම කෙලෙසයක් ඇතිවීමේ අවස්ථාව හැකියාව සුදුසුකම අපි ගාව තියෙනවා. මොනවද ඒ සුදුසුකම්? ලෝභය, දේශය, මෝහය. මේ කෙලෙස් මුල්, සියලු අකුසල ධර්මයන් ඇති කරන අකුසල මූල කියලා මේවට හඳුන්වනවා. මේ ලෝභ, දේශ, මෝහ අකුසල මූලයන්ගෙන් තමයි සියලු අකුසල ධර්ම සකස් වෙන්නේ. දැන් මම උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි අද සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ. මේ විදිහට සිල් ආරක්ෂා කරගෙන ඉන්න. ඉතින් එතකොට නමුත් මේ සිල් රකින්න ගමන් අපේ හිතේ සකස් වෙන ලෝභ දේශ මෝහ අයින් කරන වැඩපිළිවෙලක නිරත වුණේ නැත්තම් අපේ එදිනදා ජීවිතයේ ඒ දේවල් වෙනවා නම් මේ ශික්ෂාව කොයි වෙලාවෙ හරි බිඳෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්කම තියෙනවා. ඒ නිසා සීලයේ දියුණුව කියලා කියන්නේ වැඩු සිල් ඇති කෙනා කියලා කියන්නේ මේ ශික්ෂාපද ටික තමන් අතින් නොකර ඉඳීම පමණකින් නෙවෙයි. සත්තු මරන්නේ නැති, හොරකම් කරන්නේ නැති තව බොහෝ අය ඉන්නවා නේද? ඒ මොකද ඒට අවස්ථාව නැති හින්දා. අපි කිමු තිරිසන් සත්තු ගත්තොත් සමහර සාගබක්ෂික සත්තු ඉන්නවා, එයාලා සත්තු මරන්නේ නැහැ. කැලේ කොළ කාලා ජීවත් වෙන හොර හිතක් නැහැ. බොරු ඇත්ත දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර උඩුකුරුව හෝනා කුඩා දරුවෙක් ගත්තාම මේ කුඩා දරුවා බොරු ඇත්ත අඳුරන්නේ නැහැ. ඉතින් ඒ කුඩා දරුවගෙන් මොනවද බොරුවක් කියවෙන්නේ? ඒ සතහට මේ මම අහවල් පුද්ගලයා කියලා පුන්ද සංඥාවකුත් නැහැ. ඒ කෙනාගෙන් සතෙක් මැරෙනවද? නැහැ කියලා කියනවා. ඉතින් නමුත් ඒ තිරිසන් සත්තු හෝ ඒ කුඩා දරුවට හෝ සිල් ඇති කෙනෙක් කියලා ධර්මයේ හඳුන්වන්නේ නැහැ. ඇයි? ඒ සීලේ පිළිබඳව අරබෝධයක් නැති නිසා. සීලේ කැඩෙන හේතු ටික දන්නේ නැති නිසා තමයි ඒකට උතුම් වූ සීලයක් පිරිසුදු වූ සීලයක් කියලා කියන්නේ නැත්තේ. ඉතින් ආන් ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ ශික්ෂාපද ටික කඩ නොකර හිත පමනකින් ඒ ශික්ෂාපද කඩ වෙන හේතු ටික අපේ එදිනදා ජීවිතේ වර්ධනය වෙනවා. මොනවද? ලෝභ දේශ මොහ කියන අකුසල වර්ධනය වෙනවා නම් කොයි වෙලාවෙ හරි ශික්ෂාව කැඩෙන්න පුළුවන්. සමහර විට අපි දරුවන්ට ආදරය කරමින් බැඳීමෙන් කටයුතු කරනවා. අපි ශික්ෂාපදේ සමාදන් වෙලා හිටියට දරුවට අනර්ථයක් වෙන්න යනකොට සමහර විට අපි බොරුවක් කියලා හරි පරුස වචනයක් කියලා හරි දරුව බේර ගන්න උත්සාහවත් වෙනවා. ඇයි ඒ? දරුවට තියෙන අධික බැඳීම නිසා. ඉතින් ආන් ඒ වගේ සීලය පිළිබඳව භෝගය පරියන්ත, ඥාති පරියන්ත, කිත්ති පරියන්ත, අංග පරියන්ත කියලා මෙන්න මේ විදියට බෙදන්නේ අපේ ඇතුළත තියෙන අන්න ඒවා කෙරෙහි තියෙන බැඳීම ආසාව අනුව. ඉතින් ඒ නිසා පින්වතුනි මේ අන්න ඒ නිසා තමයි කියන්නේ එක් පිරිසුදු සිල් ඇති කෙනෙක් කියලා කියන්නේ අන්න අර විදිහට අපේ හිත කෙලෙසුන්ගෙන් ආරක්ෂා කරගෙන හිටියු. ඉතින් මෙන්න මේ නිසා තමයි පින්වතුනි අපේ භාවිතා නොකරන ලද හිත නිසා අපේ ඒ හිත කෙලෙසිච්ච අවස්ථා ඕනේ තරම් තියෙනවා. අපි උදාහරණ වශයෙන් ගත්තොත් අතීත ශාසනවල අජාසත් රජුරුවන්ගේ සිද්ධිය ගත්තොත්, දේවදත්ත සිද්ධිය ගත්තොත්, කෝකාලිකගේ සිද්ධිය ගත්තොත් මේ ශාසනේ අජාසත් රජුරුව කියන්නේ සෝවාන් වෙන්න හේතු සම්පත් තිබුණ කෙනෙක්. නමුත් පියා මරලා මහ නිරයට වැටුනේ කොමක් නිසාද? පියා මැරීමේ වෙන ආදීනව ඒකෙන් තමන්ට ඉපදිති වෛරය, ද්වේෂය පිළිබඳව තමන්ට අවධානයක් තිබ්බේ නැහැ. ඇයි? හිත වඩලා තිබුණේ නැති නිසා. කෝකාලික භික්ෂුවට බුදුරජාණන් වහන්සේ කොච්චර දේශනා කරාද? කෝකාලික සාරිපුත්‍ර කෙරෙහි වරදවා හිතන්න එපා, හිත දූෂිත කරගන්න එපා, හිත පිහිටවා ගන්න කියලා. නෑ, ඒ කෝකාලික හිත ඇයි වඩලා තිබුණේ නෑ. අතින් ආන් ඒ නිසා පැවිදි වෙලා හිටියත් කෝකාලික නිරේ ගියා. ඉතින් ආන් ඒ නිසා පින්වතුනි ගිහි අය ගැන කවර කදාද බුදුරජාණන් වහන්සේ කාලේ ජීවමානව බුද්ධ ශාසනයේ සිවුරු දරාගෙන හිටපු අයට පවා තමන්ගේ හිත හදාගන්න බැරි වෙච්ච නිසා, හිත සකස් කරගත් භාවිතා කරපු නැති නිසා හිත කෙලෙසුණා. ඉතින් ආන් ඒ නිසා පින්වතුනි කර්ම කියනෙවුවා සමහර වෙලාවට එන වෙලාවට ඒ පිළිබඳව අපේ හිතේ උපදින කුසල් අකුසල් පිළිබඳ අවධානයක් නැති වුණොත් සමහර විට අනුන්ගේ කර්ම පවා විපාක දෙන්න අපි මුල් වෙන්න පුළුවන්. දැන් එහෙම එකක් නේ අජාසත් රජුරන්ට උනේ නේද? පියා කරපු අකුසල කර්මයක් විපාක දුන්නේ පුතාහරා. ඉතින් ඒ වගේ නොඑක් දේවල් වෙන්න පුළුවන්. දැන් මොගලම් මහරහතන් වහන්සේ ගත්තොත් මොගලම් මහරහතන් වහන්සේ කරපු ඒ අකුසල කර්මයක් නිසා හොරු 500ක් තලලා අප පිරිනුවන් පාණ්ඩ සිද්දු. දැන් ඒ හොරු 500ම ආනන්තරේ පාප කර්ම කරගත්තේ. හැබැයි කර්මෙ මොගලම් මහරහතන්ගේ කර්මයක් විපාක දුන්නේ. නමුත් බලන්න අර ඒ වගේ පින්වතුනි මේ අපි හිත හදාගත්තේ නැත්තම් කොච්චර ඒ අපි ඒ පින්දහම් කර කර හිටියත් මේ හිත කියන එකත් අපි හදාගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපේ හිත කොයි මොහොතේ හරි අපේ හිත කෙලෙසෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මේ හිත හදා නොගැනීම නිසා අපි කොයි තරම් අපායෙ වැටෙන්නද, කොයි තරම් නිරේ යන්නද, කොයි තරම් තිරිසන් ලෝක, ප්‍රේත ලෝක උපදින්න නැද්ද, ඒ කවුරුවත් නිසා නෙවෙයි, අපේම හිත අපිට හදාගන්න බැරි වෙච්ච නිසා. ඉතින් ඒ නිසා පින්වතුනි මෙන්න මේ වගේ මේ හිත සකස් නොකර ගැනීම නිසා ඒකට වයස ප්‍රමාණය පුද්ගල තරාතිරම් අදාළ නැහැ. ඔබ අහලා තියෙනව නේද අසාත මන්ත්‍ර ජාතකය කියලා. ඒ අසාත මන්ත්‍ර ජාතකයෙන් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ දේශනා කරපු ජාතකයක පෙන්වන්නේ බෝසතාණන් වහන්සේගේ අම්මා දිසාපාමුක්කරෙක් වශයෙන් ඉන්නකොට බෝසතාණන් වහන්සේ, ඒ බෝසතාණන් වහන්සේගේ අම්මට අවුරුදු 120ක් වයස ඇති අම්මා, අන්ධ අම්මට පුතා මරන්න හේතු සකස් වුණා. ඔබ අහලා ඇති ඒ කතාව මම සාමාන්‍ය කෙටියෙන් කියන්නම්. ඒ එක්තරා කාලෙක බෝසතාණන් වහන්සේ දිසාපාමුක්කරෙක් වශයෙන් ශිෂ්‍යයන්ට අධ්‍යාපනය කරමින් ඉන්න කාලයේදී එක්තරා මවකට උවමනාවක් ඇතුණා, තමන්ගේ දරුවාට විවාහයේ ආදීනව පෙන්නලා පැවිදි ජීවිතයට යොමු කරන්න උවමනාවක් ඇති වුණා. ඉතින් මේ වෙලාවේදී මේ පුතාට මේ කාරණාව කිව්වට කොච්චර කිව්වත් මේ පුතා ඒකේ ආදීනවේ දැක්කේ නැහැ. ඊට පස්සේ උපායක් වශයෙන් පුතා දිසාපාමුක්කරයාගෙන් සිල් පහදාරට ආවන් පස්සේ, ඉතින් විවාහ ජීවිතයටත් කාලය ආවන් පස්සේ මේ අම්මා කල්පනා කරා මේ ගුරුවරයා ලව්වාම මේකට මේ පුතාව දැනුවත් කරන්න ඕනේ කියලා. පුතාගෙන් ඇහුවා මේ අම්මා, පුතේ උඹ මේ ගුරුවරයාගෙන් අසාත මන්ත්‍රය ඉගෙනගෙන ආවේ නැත්ද කියලා. ඉතින් අම්මේ මට එහෙම එකක් ඉගැන්වුවේ නැහැ කිව්වා. ඉතින් ඊට පස්සේ එහෙනම් ඔබ ගිහිල්ලා ඒ මන්ත්‍රය ඉගෙනගෙන එන්න කියලා කිව්වා. ඉතින් මේ වෙනකොට දිසාපාමුක්කරයා තමන්ගේ 120ක් අවුරුදු අම්මට, අන්ධ අම්මට පෝෂණය කරමින් සලකමින් ඉන්නකොට ඉතින් අවට එක එක දේවල් කියන්න පටන් ගත්තා, අකුසල් රැස් කරගත්තා. ඒ නිසා දිසාපාමුක්කරයා කල්පනා කරා ගමෙන් අයින් වෙලා කැලෑවක පන්සලක් හදාගෙන පළවැල නෙලාගෙන ගෙනල්ලා අම්මා පෝෂණය කරමින් හිටියා. ඉතින් අන්න අර ශිෂ්‍යයා ගියා, ගිහිල්ලා බලනකොට දිසාපාමුක්කරයා ගමේ නැහැ. ඊට පස්සේ හොයාගෙන ගියන් පස්සේ මේ ගුරුවරයා ඇහුවා, මොකද ඔබ නැවත ආවේ කියලා. ඉතින් ආන් ඒ වෙලාවේදී ගුරුවරයාට කිව්වා, ස්වාමීනි මේ අම්මා කිව්වා මට මේ අසාත මන්ත්‍රය ඉගෙනගෙන ඉන්න කියලා. ඉතින් මේ ගුරුවරයා කල්පනා කරා බුද්ධිමත්, මොකක් නිසාද මෙහෙම කිව්වේ? දැන් එහෙම එකක් නැහැ, එහෙම ශිල්පයක් නැහැ. නමුත් මේ මොකක් නිසාද කිව්වේ කියලා ඇහුවා. මෙන්න මෙහෙම මං මේ විවාහ වෙන්න කටයුතු කරන්න ඒ සැලසුම් කරනකොට මේ අවස්ථාවේ තමයි කිව්වේ. අන්න ගුරුවරයා තේරුම් ගත්තා මේ විවාහයේ ආදීනව පෙන්නලා මේ දරුවට මේක ඇස් දෙක පාදන්න තමයි මේ කිව්වේ කියලා කල්පනා කරලා, ආ එහෙනම් ඔබ මගේ අම්මට උපස්ථාන කරන්න කියලා කිව්වා. ඉතින් ඊට පස්සේ අම්මට උපස්ථාන කරන ගමන් මේ දිසාපාමුක්කරයා අම්මට ඇහෙන්නේ නැති වෙන්න මේ ශිෂ්‍යයාට කිව්වා, අම්මට උපස්ථාන කරන ගමන් අම්මගේ ඇඟ පිරිමදෙමින් අම්මගේ ගුණ වර්ණනා කරන්න, රූපේ වර්ණනා කරන්න, රාගය ඇති වෙන විදිහට කරුණු කාරණා කියලා කතා කියලා මේ විදිහට අම්මට ඒ රූප ස්වභාවයම කියලා මේ විදිහට ඒ තමගේ තෙල් ගානකොට කය පිරිබඳිනු මේ විදිහට කරන්න. හැබැයි අම්මා කියන හැම එකක්ම ඇවිල්ලා ගුරුවරයාටත් කියන්න කිව්වා. හොඳයි කියලා කතා වෙලා මේ විදිහට අම්මට අර ශිෂ්‍යයා උපස්ථාන කරගෙන නම් ඒ අම්මා පිළිබඳව ඒ ගුණ රූපේ වර්ණනා කරමින් මේ විදිහට කටයුතු කරනකොට ටික දවසක් යනකොට 120ක් වයස ගියත් ඇස් පේන්නේ නැති වුණත් අර අම්මට රාග සිත් පහළ වුණා, යට වෙලා තිබුණු රාග සිත් පහළ වුණා. ඉතින් ඒ වෙලාවේ අම්මා කියනවා, අපි නම් එකට ජීවත් වෙමු නේද? ඉතින් ශිෂ්‍යයා කියනවා, මේ කොහොමද මේ ගුරුවරයා ඉදින් මේක කරන්නේ? තමන්ගේ පුතා ඉන්නව නේද? මගේ ගුරුවරයා ඉදින් මෙහෙම කටයුතු කරන්න බෑනේ කියලා. ඉතින් ඔබ මං අතහරින්න නැත්නම් අපි පුතා මරමු කිව්වා. ගාන් ඒ වෙලාව මට නම් මරන්න බෑ, මගේ ගුරුවරයා මේක. හා ඔබ මරන්න බැරි නම් මං ඒක කරන්නම් කියලා. ඇස් පේන්නේ නැහැ. ඊට පස්සේ මේ විස්තර හැබැයි ගුරුවරයාට සියල්ල ගිහිල්ලා කිව්වා. ඊට පස්සේ ගුරුවරයයි මේ ශිෂ්‍යයයි එකතු වෙලා, හැබැයි අම්මා ගැන බැලුවාම අම්මා තව ජීවත් වෙන්න තියෙන එක දවසයි. ඉතින් ආනේ දවස සැලසුම් කරගෙන පුතා විදිහට ලී වලින් රුවක් හදලා ඒ නිදියන ඇඳේම තියලා රෙද්දෙන් වහලා මේ විදියට තිබ්බා. ඉතින් මරන්න යන්න ඇස් පේන්නේ නැහනේ. ඉතින් වැලක් ඇදලා පුතා ගාවට යන්න වැලක් ඇදලා මේ කන වැල අල්ලාගෙන ගිහිල්ලා පොල්ලක් අතර දීලා මරන්න තමයි සැලසුම්. ඉතින් මේ විදිහටම රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට අර අම්මා ඇස් පේන්නේ නැහැ. මේ විදිහට අර වැල අල්ලගෙන ගිහිල්ලා අත ගාලා, "හා මේ මගේ පුතා තමයි" කියලා පොල්ලකින් ගැහුවා. මැරෙන්න කියලා ගැහුවා. ගහනකොට සද්දෙන් තේරුම් ගත්තා මේ ලී කොටේකට වදින්නේ කියලා. අන්නේ වෙලාවේ පුතා එතන ඉඳලා කිව්වා අම්මේ පුතා කියලා ගැහුවේ ලී කොටේද නේ. ඉතින් ඒ වෙලාවේ මා අම්මට ඒක දරා ගන්න බැරුව එහෙම්ම මැරිලා වැටුණා කියලා. ඉතින් මම මේකෙන් කියන්න උත්සාහ කරේ කොයිතරම් අර යටපත් වෙලා තිබුණු කෙලෙස් උනත් මේක කාන්තාවන් පිරිමි ඕන කෙනෙකුට මේ කෙලෙස්ය ඇති වෙන්න පුළුවන් අපි. ඉතින් ආන් ඒ නිසා කොයිතරම් යටපත් වෙලා තිබුණු කෙලෙස් උනත් මේ සුදුසු අවස්ථාව වෙනකොට ඇති වෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ නිසා තමයි අපි හිත හදා ගන්න ඕනේ කියලා කියන්නේ. ඔබ අහලා ඇති සමහර අය පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා සමහර විට අම්මලා තාත්තලා වයසට ගියාම සිහි කල්පනාව නැති වෙනවා කියලා. කරපු කීප දේවල් මතක නැහැ. සිහි කල්පනාවක් නැහැ, මොකක්වත් නැහැ. එහෙම අය කොච්චරවත් දැකලා නැහැ. ඇයි මේ? අපේ සිහිය දියුණු කරලා නැති නිසා. අපේ හිත වඩලා නැති නිසාමයි මෙහෙම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් මනාකොට සිහිය දියුණු කරගත්තු කෙනෙක් ඉන්නවනම් එයාට කවදාවත් මේ විදිහෙ වෙන්නේ නැහැ. මෙහෙම සිහි විකල් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බලන්න අපි හිත මෙහෙම හදාගත්තේ නැත්තම් මරණාසන්න මොහොතේ කෙනෙකුට මෙහෙම වුණොත් කොයිතරම් අසරණ වෙනවද? එහෙම වුණොත් අපේ මේ ලැබුණු මනුස්ස ජීවිතයේ නැවත පහතට වැටුනොත් අය නැවත කවදාවත් ඒකෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. මොකද අද අපිට මේ බණපදයක් කහලා හිත හදා ගන්න පුළුවන් නුවණ ප්‍රඥාව තිබුණට නමුත් තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ හැම දේවල් නැහැ. ඉතින් ආන් ඒ නිසා තමයි මොනව හරි තිරිසන් අපායට හෝ වැටුනොත් එයාට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආන් ඒ නිසා තමයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මේ දුගතියේ උපදින්න පුළුවන් සතර අපායේ උපදින්න පුළුවන් හේතු අයින් කරගෙන අපිට පුළුවන් අපේ හිත සකස් කරගෙන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගෙන නිවන් දකින්නකම් අපේ භවය සුරක්ෂිත කරගන්න. එනිසා පින්වතුනි අපේ ජීවිතවල වර්ධනයේ දියුණුව කියලා කියන්නේ අපි මේ භෞතිකව ඇති හැකියාව නෙවෙයි. ලෝකේ බොහෝ අය එක එක දේවල් වලට හැකියාවක් තියෙනවානේ. සමහර අය වෛද්‍ය වෘත්තියට හැකියාවක් තියෙනවා. සමහර අය ග්‍රහ තාරකාවන් විශ්වය ගැන හැකියාවක් තියෙනවා. සමහර අයට ව්‍යාපාර ශාස්ත්‍රය ගැන හැකියාවක් තියෙනවා. මේ ශාස්ත්‍රය ගැන හැකියාවන් සමහර අයට දක්ෂ විදියට තියෙනවා. සමහර අය එයාලා පෙන්ෂන් යනකම්ම සමහර විට ඒ වෘත්තියත් එක්ක කටයුතු කරනවා. හරි දක්ෂ වෙනවා. ඊට පස්සේ සමහර අය පෙන්ෂන් ගියත් ආපහු අරගෙන කටයුතු කරනවා. හැබැයි එහෙම දක්ෂයෙක් වෙලා මැරුණට වැඩක් තියෙනවද? කිසිම වැඩක් නැහැ. හැබැයි අපි එහෙනම් දක්ෂ වෙන්න ඕනේ මොනවටද? අපේ සීලය ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ප්‍රඥාවෙන්, සද්ධාවෙන්, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව මෙන්න මේ ධර්මයන්ගේ කෙනෙක් දක්ෂයෙක් වෙලා මිය ගියොත් එයා උපනුපන් ආත්මභාවල එයා සැපවත්ව ගත කරනවා. ඔබ අහල ඇති බෝසතාණන් වහන්සේ තිරිසං ආත්මභාවල පවා තමන් විතරක් නෙවෙයි තමන්ගේ ඉන්න පරිවාර සම්පත්තිය පවා ආරක්ෂා කරගත්ත. ඇයි? සසරේ වඩලා තියෙන නුවණ නිසා. අහේතුකව ඉපදුනත් ඒ ආන් අර සංසාර පුරුද්ද ප්‍රඥාව තිරිසං ආත්මභාවල පවා පේන්න තිබුණා. ඉතින් ආන් ඒ නිසා තමයි පින්වතුනි අපිට මේ හිත හදාගන්න තියෙන අවස්ථාවක් මේක. බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මයේ අපේ හිත කෙලෙසෙන්නේ කොහොමද, හිත සකස් කරගන්නේ කොහොමද, කෙලෙස් පිළිබඳව, අකුසල් පිළිබඳව මනාකොට දේශනා කරලා තියෙනවා. බුද්ධ ශාසනයේ තරම් අපේ හිත පිළිබඳව, හිත කෙලෙසෙන හැටි පිළිබඳව, මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න හැටි පිළිබඳව දේශනා කරපු තවත් ශාසනයක් නැහැ පින්වතුනි. ඉතින් ආන් ඒ නිසා තමයි පින්වතුනි මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න ඕනේ. හිත හදා ගන්න ඕනේ. ඒ සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්මඥානෙ දිනු කර ගන්න ඕනේ. ඒ නිසා පින්හතුනි මේ අපේ හිතේ හැටි පේන්න නම් අපේ හිත හදන්න උත්සාහවත් වෙන්න ඕනේ. අර මං කියුවේ කුළු හරකගේ කුළු ගතිය පේන්නේ ඌ දමණය කරන්න හදනකොට. ඉතින් බණ භාවනා කරන අය දන්නව ඇති මේ භාවනා කරන්න ගියාම විසුරුණු හිතක් එක්ක කොයිතරම් දුක් විඳිනවද කියලා. අපි සමහරට මෛත්‍රී භාවනා කරන්න ගියාට, බුදුගුණ භාවනා කරන්න ගියාට ඒක නෙවෙයි අපි අතින් කරන්නේ. අපි හිතත් එක්ක තමයි දඟලන්නේ. සමහර අයට විනාඩි 5ක් 10ක් හිතේක තැනක තියාගෙන ඉන්න බෑ. සමහර අයට ඒ භාවනාව තියා සමහරට එක දිගට බණ ටිකක් අහන්නත් බෑ. ඇයි? ඔහේ හිත දුවන. මේ විදිහට දුවන හිතක් වැඩක් තියනවද පින්වත්? එහෙම හිතක් වැඩක් නෑ. අපිට අපේ හිත අපි කැමති අරමුණේ තියාගන්න බැරි හිතක කිසිම ප්‍රයෝජනයක් නෑ. හරියට අර වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ අපේ හිත ගැහෙනවා. නිකන් අර එළියේ එලි මහණේ තිබුණු පහනක් එහාට මෙහාට සෙලවෙනා වගේ අපේ හිත සෙලවෙන පහන් දැල්ලක් වගේ නම් එහාට මෙහාට දුවනවා නම් මේ හිතෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇයි? බණක් අහන්න බෑ. භාවනාවක් කරන්න බෑ. පින්කමක් කරන්න බෑ. ඇයි? පින්කමක් කරන්න ගියත් එක්කෝ කාගේ හරි දුර්වලතාවයක් නිසා අපි තුල රාග ද්වේෂය ඇති වෙන්න පුළුවන්. එක්කෝ ඒ ඉන්න ස්ථානයේ ඉන්න ස්වාමීන් වහන්සේ නමකගේ දුර්වලතාවයක් දැකලා අපි හිතේ කෙලස් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි සිල් රකින්න ගියත් සමහර විට දුස්සීල කෙනෙක් නිසා හෝ මොනවාරි කාගේ හරි දුර්වලතාවයක් නිසා අපි හිත කෙලෙසෙන්න පුළුවන්. ආන් ඒ නිසා පින්වතුනි සංවර නොකරගත් හිත කොයි වෙලාවෙ අපේ හිත කෙලස් කර්ම සකස් වෙන්න පුළුවන්. ඉතින් ආන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ භාවිත සිත පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා. යං හිස්ස භික්කවේ අභාවයතෝ උපජ්ජයුං ආසවා විගත පරිලාහ. භාවයතෝ න උපජ්ජයුං ආසවා විගත පරිලාහ නොහොන්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මානෙනි හිත භාවිතා නොකිරීම නිසා සත්වයා තුල ආශ්‍රව පරිදාහ කර ආශ්‍රවයෝ කෙලෙස් උපදිනවා නම් හිත වැඩූ කෙනාගේ එහෙම ආශ්‍රව කෙලෙස් උපදින්නේ නැහැ කියලා දේශනා කරා. ඉතින් ආන් ඒ නිසා අපි හැමෝම මේ භාවනාව කියන එක යොදා ගන්න ඕනේ. මේ බුද්ධ ශාසනයේ මේ බුද්ධෝත්පාද කාලයක භාවනාවක් කරන්නේ නැත්නම් පින්වතුනි අපි කවද්ද භාවනාව කරන්නේ? භාවනාව කියන්නේ මොකද්ද? ඇයි අපි භාවනා කළ යුත්තේ කියන කාරණාව අපි දන්නවනම් අපි හැමෝම භාවනාව කරනවා. පින්වතුනි භාවනාව තුලින් වෙන්නේ මොනවද? අපි තුල සිහිය නුවණ නැති හැම අවස්ථාවල මේ ආයතන හය නිසා ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන හය නිසා සකස් වෙන කර්ම කෙලෙස් ගෙවලා දානවා. අනේ කර්ම කෙලෙස් ගෙවලා දාන්න පුළුවන් එකම ශාසනයේ බුද්ධ ශාසනයේ පමණයි. ඉතින් ඒ නිසා කර්මක්ෂය කරන්න පුළුවන් ශාසනයක් මේ තියෙන්නේ. ඒ නිසා ඒක නොකරන කෙනා තුළ හැමදාම මේ කර්ම සකස් වෙවි, කෙලෙස් තැම්පත් වෙවි. ඒක මේ ජීවිතේ විතරක් නෙවෙයි, අපි පරලෝක ගියාමත් ඒ කර්ම කෙලෙස් අපි පසුපස ඉතින් ආන් එනවා. ඉතින් ඒ නිසා මේ අපි මොනවා හරි භාවනාවක් පටන් ගත්තොත් ඒ භාවනාව තුළින් අපිට හිත හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ භාවනාව කියන එක කොයි කෙනෙක් පටන් ගත්තත් මුලින් අමාරුයි, අපහසුයි, හිත එක තැනක තියාගෙන ඉන්න බෑ. නමුත් ඒ හිත හදන ක්‍රමවේදයන් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් භාවනාව තුළින් අපි මොනවද දියුණු කරගත යුත්තේ කියනක අපි තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව නිකං මොහේ භාවනාව කියලා අපි වාක්‍යයක් කටපාඩම් කරගෙන කිව්වා කියලා හරියන්නේ නැහැ. ඒ මොකද දැන් අපි මෛත්‍රී භාවනාව කරත්, පිළිකුල් භාවනාවක් කරත්, බුදුගුණ භාවනාව කරත්, ආනාපාන සතියක් වැඩුවත් ඒකේ තුලින් දුරුවිය යුතු ධර්ම තියෙනවා. දුරුවිය යුතු, පහකල යුතු ධර්ම තියෙනවා. වැඩිය යුතු ධර්ම තියෙනවා. පිරිසිඳ දත යුතු ධර්ම තියෙනවා. සාත්කල යුතු ධර්ම තියෙනවා. මෙන්න මේවා ගැන අවධානයක් නැතුව ඒ භාවනාවක් කරා කියලා අපි හිත සකස් වෙන්නේ නැහැ. හැබැයි කුසලයක් වෙනවා. භාවනාව කියන පුණ්‍ය කර්මය වෙනවා. පුණ්‍ය කර්මය වුණාට ඒ භාවනාව තුළින් අපේ හිතේ කුසල් අකුසල් පිළිබඳ අවධානයක් ඇතුව ඒක දුරු කිරීමට උත්සාහය නැත්තම් අපි තුල සද්ධාව, සති, විරය, සමාධි, ප්‍රඥාදි ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීමට අවධානය නැත්තම් ඒ භාවනාව තුළින් බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. භාවනාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපි තුල නැත්තා වූ සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීමයි භාවනාවෙන් අපි සිද්ධ කරන්නේ. ඉන්ද්‍රිය ධර්මයන් අපි තුල නැති නිසායි, ඉන්ද්‍රිය ධර්මයන් දියුණු නැති නිසායි අපි තුල කර්ම කෙලෙස් සකස් වෙන්නේ. දුක අපි තුලට පැමිණෙන්නේ, අපි තුල රාග දේශ මොහ ඇති වෙන්නේ අපි තුල ඉන්ද්‍රිය ධර්මයන් තියුණු නැති නිසා. දැන් අපි තුල කෙනෙක් අපිට කෙනෙක් බයිනකොට හෝ අපි අකමැති අරමුණක් අපිට එනකොට, මේක තුල අපි තරහ එනකොට, තමන් තුල තරහ ආවා කියලා සිහි කරගන්න අපි තුල සිහිය පුරුදු කරලා නැත්තම් අපි ඒකට විරුද්ධව කටයුතු කරනවා. ඉතින් අපි දන්නේ නැහැ ඒක. ඒ නිසා සමහර විට අපි වචනෙන් පරුස වචන කියලා විතරක් නතර වෙන්නේ නැහැ. සමහර විට දඬු මුගුරු අරන් පවා කටයුතු කරමින් මව පියා කෙරෙහි පවා අහිත විදියට කටයුතු කරන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුව නිසා. ඉතින් ආන් ඒ නිසා අපි භාවනාවක් කියන එක අපි හැමෝම කළ යුතුයි. ඒ නිසා අපි මුලින් භාවනාව කියන එක අපිට කාල වේලාවක් යොදාගෙන, සමහර විට අපි පාන්දර නැගිටලා හෝ එහෙම නැත්නම් රාත්‍රියට නිදාගෙන නිදාගන්න යනකොට හෝ ඒ භාවනාව අපි අඩුම ගානේ මුලින් විනාඩි 10කින් 15කින් හරි පටන් ගන්නවා. ඇයි මේම ඔබට පටන් ගන්න කියලා කියන්නේ? එතකොට තමයි ඇත්තටම අපිට අපේ හිතේ යථා ස්වභාවය පේන්න ගන්න. ආන්ගේ නිසා අපි මෛත්‍රී භාවනාවක් ඔබට මුලින් පටන් ගන්න පුළුවන්. බුදුගුණ භාවනාවක් ඔබට මුලින් පටන් ගන්න පුළුවන්. ඒ පටන් ගන්නකොට හොඳට හිත ගැන අවධානෙන්, හොඳට සිහියෙන් මම මේ භාවනාව විනාඩි 15ක් නම් පැය භාගයක් නම් මේ පැය භාගේ පුරාවට මං සිහියෙන්ම මේ අරමුණ තුලම හිත පවත්වනවා කියලා හොඳින් අදිස්ථාන කරගෙන පටන් ගන්න. ඒ විදිහට භාවනාව මං මේ භාවනාවක් මේ වෙලාවේ කියලා දෙන්න යන්නේ නැහැ. ඒක සඳහා අපි වෙනම යොදාගමු කාලයක්. නමුත් මේ සඳහා අවශ්‍ය මේ භාවනා කරන අයට හා භාවනාව පටන් ගන්න උපදෙස් ටිකක් තමයි මං මේ වෙලාවේ ඔබට දෙන්නේ. හිත කොහොමද අපි භාවිතා කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් ආන් ඒ නිසා ඔබ පටන් ගන්න, පටන් නොගත්තු අය පටන් ගන්න. පටන් ගත්ත අය පිළිබඳව හැම වෙලාවෙම මේ මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ හෝ ආනාපාන සතිය හෝ ඒ කරනකොට හැම වෙලාවෙම තමන් හිත ගැන අවධානයෙන් ඉන්න, හැම වෙලාවෙම සිහියෙන් ඉන්නවද කියන එක අවධානයෙන් මේක පටන් ගන්න, තමන්ගේ හිත පිට යනවද කියලා අවධානයෙන් මේක හැම වෙලාවෙම හිත ගැන නිතර නිතර විමසමින් තමයි මේ භාවනාව කරන්නේ. එතකොට දැන් අපි භාවනාව පටන් ගත්තට අපි කියමු මෛත්‍රී භාවනාව හෝ ආනාපාන සතිය හරි පටන් ගත්තා කියලා මුලින් පටන් ගත්තට අපේ හිත එක තැනක තියෙන්නේ නැහැ. අපි ජීවත් වෙනකොට අපි තුල සකස් වෙච්ච කර්ම, දැඩිව ගත්තු දේවල්, ඇලීමෙන් උපාදාන වශයෙන් ගත්තු දේවල් ඔන්න හිතට සිහි වෙන. අතීතයේ අරමුණු, එක්ක අනාගතයේ සැලසුම් පිළිබඳව සිහි වෙන. අන්න ඒ වෙලාවට තමයි අපේ හිත අන්න මගේ හිත පිට ගියා කියලා හඳුනගන්න. හිත පිට ගියා කියලා හඳුනාගෙන ඒ කෙලෙස්ේ හඳුනාගන්න. මේ අරමුණේ මගේ තුල ලෝභය තියෙනවා නම් අන්න ඒ ලෝභය හඳුනාගන්න ඕනේ. ඒ අරමුණ ගැටීමට හේතු වෙච්ච අරමුණ නම් ඒ ගැටීම හඳුනාගන්න ඕනේ. මේ අකමැති අරමුණක් නම් ඒක පිළිබඳව අපි මෙනෙහි කරන්න ඕනේ. ද්වේෂය ආදීනව දැකලා බලලා ඒ වෙලාවේ මම ඒ අරමුණ වරදවා ගත්ත නිසා මගේම මෝඩකම නිසා නේද තරහාවේ. මේ ද්වේෂය නිසා තමන්ගේ නිවන ඇහිරෙනවා, හිත කෙලෙසෙනවා, කර්ම සකස් වෙනවා, මරණාසන්න මොහොතේ මේක සිහි වුණොත් ඒකාන්තයෙන් මං අපායට යනව නේද කියලා ආන් ඒ විදිහ අර තමන්ට සිහි වෙවි එන තමන් කරපු කියපු දේවල් සිහි වෙවි එනවා. ආන් ඒ හැම සිතුවිල්ලක් අල්ලගෙනම ඒකේ ආදීනව බලන්න, අකුසලයන්ගේ ආදීනව බලන්න. මෙහෙම හොඳට සිහියෙන් කරන්න තමන්ගේ අර හොඳට තමන්ට ඒ අකුසල් පිළිබඳව ඒ කරපු අකුසල් ගෙවෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට සිහිය දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අර මෛත්‍රී කර්මස්ථානයේ තුල ඒ එක් අරමුණක් තුල අපි හිත පවත්වන අපේ සමාධි ඉන්ද්‍රිය දියුණු වෙනවා. දැන් මේ හිත මේ අරමුණේ පවත්වන්න නම් අපිට නිකම්ම පුළුවන්ද? හිතේ උත්සාහයක් ඕනේ. වීරියක් ඕනේ. ඒ නිසා හිත පිට යනකොට, හිත කම්මැලි වෙනකොට අපි සසර බය ඇති කරගෙන, සතර පායේ බය ඇති කරගෙන මේ විදිහට කම්මැලි වෙලා මම මේක අතහැරියොත් මේ තමන් සකස් වෙච්ච කර්ම කොයි වෙලාවෙද ගෙවන්නේ? මගේ මේ හිත හදාගත්තේ නැත්තම් කොයි වෙලාවෙ හරිම සතර පායට යන්න පුළුවන් නේද කියලා අපි සක්තිපමණකින් සංවේග වස්තු හිතමින් මේ බුද්ධෝපාද කාලයේ සනසප්පත්තිය ගැන අවසන් වෙලා යන එක ගැන හිතමින් හිත සංවේගයේපත් කරගෙන හිත උස්සාවත් කරගන්නවා. මෙන්න මේ විදිහට අර හිත පිළිබඳව හිත පිට යනකොට ඒක හොඳට සිහියෙන් දැනගෙන නැවත හිත හොඳට අදිස්ථාන කරගෙන අවධානයට ගන්නවා. මෙන්න මේ විදිහට අපේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන විදිහට තමයි අපි ඒ මෛත්‍රී භාවනාව හෝ බුදුගුණ භාවනාව හෝ කරන්න ඕනේ. අකුසලයේ දැක්කහම අකුසලයේ අකුසලයේ හැටියට හඳුනාගෙන ඒකේ කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට කරනකොට පින්වතුනේ අපි එදිනෙදා ජීවිතයේදී අපි තුල සකස් වෙසි නොදන්නාකම නිසා සිහිය නැතිකම නිසා සකස් වෙච්චි අන්න අර අපි හිතේ කර්ම කෙලෙස් හඳුනා මේ විදිහට දැක ඒ දේවල් දැන් සිද්ධි ඒවා වුණා නම් ඒවා හටගෙන නිරුද්ධ වෙලා අපේ මෝඩකම නිසා තමයි ඒවා සිහි කර කර අපි නැවත නැවත රාග දේශමෝ සකස් කරගන්නේ. ඒ නිසා පින්වතුනි මේ ඇහින් රූපයක් දැකලා අපි මෙහි චේතනා ඇති කරගන්නවා. ඒ රූපේ හෝ සබ්දේ හෝ යථාර්ථය අපි දන්නේ නැහැ. නමුත් ඒ වගේ ස්වභාවය තමයි අපි දකින අහන දැනෙන දැනගන්න හැම දෙයක්ම හටගත්ත දේවල් මේවා මෙහි කොහේ හරි තැම්පත් වෙනවද නෑ ඒ තැන නිරුද්ධ වෙනවා දකින රූපෙත් නිරුද්ධ වෙනවා ඒ වගේම ඒ රූපේ අරමුණු කරගෙන පහළ වෙච්චි මෙහි වේදනා සංඥා සංකාර හිතුවිලි මේ අරමුණුත් නිරුද්ධ වෙනවා හැබැයි ඒවා නිරුද්ධ වුණාට ඒ Nirodhe නොදන්නාකම නිසා අපි ඒවා පිළිබඳ නිට්ටයයි ආත්මයි කියලා අදහස් ඇති කරගන්නවා. මේවා අපි අවිද්‍යාව නිසා ඇති කරගන්න අදහසක් මිසක් නිට්ටයයි ආත්මයි කියන මේ නිට්ට සංඥාව, ආත්ම සංඥාව, පුද්ගල සංඥාව කියන ඒවා සැබෑවට ලෝකේ පවතින දේවල්ද? නෑ. ඒවා අපි ඇති කරගන්න දේවල්. අපි ඒවා අවිද්‍යාව නිසා ඇති කරගන්න දේවල් නිසා තමයි නැති කරගන්න පුළුවන් නේද? ඒව ඇත්තටම තියෙන දේවල් නම් අපිට නැති කරන්න පුළුවන්ද? එහෙමනම් නැති වෙන්නේ ඒ පුද්ගලයා මරලා හෝ එහෙම නැත්නම් අපි මරණින් පස්සේ. නමුත් ජීවත්ව ඉද්දිම මේ අකුසල් නැති කරගෙන ලෝකයා අඬන වැළපෙන කෑ ගහන අරමුණේ චුට්ටක්වත් දුකක් නැතුව ලෝකයා තරහ වෛරය ඇති කරගන්න අරමුණේ අපි තරහ වෛරය ඇති කරගන්න නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? අපිම මේ කෙලෙස් ඇති කරගන්න නිසා. අපේම සිතුවිලි නිසයි අපි ඇති කරගන්නේ. හරියට අර මිරිගුව පස්සේ වතුර කියලා අදහසින් දුවන තිරිසන් සත්වයෝ වගේ. හේනේ ඉන්න පඹයට මිනිස්සයා කියලා ඇති කරගන්න තිරිසන් සංඥාව වගේ අපි මේ රූපේ දිහා බලලා අපි මේ හිත අපිම සත්ව පුද්ගල අදහස් ඇති කරගන්නවා. මේ දේවල් ඉන්නවා තියනවා කියලා නিত্য සංඥා ඇති කරගන්නවා. දැන් ඔබට මේ වචන වලින්ම පේනවද නේද? නিত্য සංඥාව, ආත්ම සංඥාව, පුද්ගල සංඥාව කියන ඒවා. ඒ කියන්නේ සංඥාව කියන්නේ අපි හඳුනන හැටි. අපි වටහා ගන්න හැටි. එහෙනම් ඇත්තටම පවතින්නේ සත්ව පුද්ගල නොවුණු අනාත්ම වූ ධර්ම ටික. ඒ ධර්ම ටික ඇහැට පේන රූපේ ඇත්ත නොදන්නාකම නිසා ඒ රූපේ කෙරෙහි අපි සත්ව පුද්ගල අදහස් ඇති කරගන්නවා. එතකොට අපි තුල කර්ම කෙලෙස් සකස් වුනේ. අපි යම් දවසක අපායේ ඉපදුනා නම් ඉපදුනේ. අපිට සැප දුකක් ආව නම් ආවේ බාහින්වත් කවර පුද්ගලයෙක් නිසා නෙවෙයි අපිම වරදවාගත් අපේම සිතුවිලි නිසා. ඉතින් අන්න ඒක අපි දැක්කොත් අපිට දුකක් කරදරයක් එනකොට තරහක් ද්වේෂයක් එනකොට මේ කෙලෙස් අකුසලයේ හටගත්තේ මම අරමුණ වරදවා ගත්ත නිසා කියලා කෙනෙක් වටහා ගත්තොත් තේරුම් ගත්තොත් අන්න එයා ඒ කෙලෙස්සේ නැති කරන්න කියලා එයා බාහිරට යන්නේ නැහැ. එයාගේ ඇති වෙච්ච තරහ නිමන්න බාහිර පුද්ගලයෙක් එක්ක විරුද්ධව කටයුතු කරන්නේ නැහැ. අන්න එයා දන්නවා මම අරමුණ වරදවා ගත්ත නිසායි මේ සද්ද සංඥාව විපරිතව ගත්තු නිසායි තමන් තුල කෙලෙස් සකස් වුණේ කියලා එයා තේරුම් ගන්නවා. ආන් එහෙම තේරුම් ගත්ත නිසා තමා තුලම මේකේ හේතුව හොයනවා. තමා තුලම මේකේ මාර්ගය හොයනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍යම පැනෙන්නේ කොහින්ද? බාහිරින්ද නෑ. තමන් තුලින් පැනෙන්නේ. එනිසා දුක හටගන්නෙත් මේ, දුකට හේතුවත් මේ, දුක්ඛ නිරෝධයත් මේ, මාර්ගයත් මේ. හැබැයි අපි හැමෝම දුක සැපත් දකින්නේ කොහෙන්ද? බාහිර ලෝකේ. ඒ නිසා අපි සැප දුක් ඇති වෙනකොට ඒ සැප දුක් වල නිවා ගන්න උත්සාහවත් කරන්නේ බාහිරින්. අහවලා නිසා දුක ආවේ, අහවලා මැරෙන නිසා දුක ආවේ, අහවලා බැන්න නිසා තරහ ආවේ කියලා අපි ඒවට මාර්ග හොයන්නේ බාහිරින්. ඉතින් කවදාවත් අපිට සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. ඉතින් ආන් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් කිසි කෙනෙකුට දුකෙන් මිදෙන්න ඕන නම් ඒ හටගත්තු දුකට කඩාපනින්නේ නැතුව දුක ඇති වෙච්ච ක්‍රමයේ හොඳට බලන්න. දුක ඇති උනේ කොහින්ද කියලා බලලා අන්න ඒකට පිළියම් කරන්න කියලා. ඉතින් ආන් ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල විතරයි බුදුරජාණන් වහන්සේ නමක් විතරයි මේ දුකට හේතුව තමන්ම වරදවා ගන්නා අවිද්‍යාව කියන එක මතු කරලා පෙන්නේ. ඉතින් ආන් ඒක නොදන්නාකම නිසා තමයි පින්වතුර මේ සංසාරේ අති දීර්ඝ කාලයක් මේ සංසාරේ අපි ලේ කඳුළු වගුරුමින් ආවේ මොකද්ද? මෙන්න මේ අනවබෝධි මේ ඇත්ත අවබෝධ කරගන්න බැරි නිසා පින්වතුර. අවීචියේ ඉන්න ඒ නිරිසතාගේ ඉඳන් බ්‍රහ්ම ලෝකේ නව සංඥා නාසඤ්ඤායතන දක්වා අරූප බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයා දක්වා මේ ධර්මයේ නොදන්න හැමෝම ඔන්න ඔය අවිද්‍යාව තුල තමයි. සැප දුක් කියන ඒවා ගවේෂණය කරන්නේ පරේෂණය කරන්නේ බාහිරින්. ඉතින් යම් කිසි කෙනෙක් කවදා හරි අවබෝධ කරගත්තා නම් මේ සැප දුක් වලට කෙලෙස් කර්ම වලට හේතුව තමන්ගේම මෝඩකම තමන් අරමුණ වරදවා ගන්න බව කියලා අන්න එදා එයා දුකේ නිවෙන මග හරියට අනුගමනය කරනවා. ඒ නිසා පින්වතුනි අපි හොඳට ගවේෂණය කරන්න අපි මේ ආයතන හයෙන් අරමුණු ගන්නවා. ඕක තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. රූපහන් රූප බලනවා, සද්ධහනවා, ගන්ධ. ඔය එකකින් නෙවෙයිද අපිට දුක එන්නේ, කර්ම සකස් වෙන්නේ, කෙලම සකස් වෙන්නේ. දැන් අපි මැරෙනකොට මරණාසන්න මොහොතෙත් ඔහොම එකක් සිහි වෙලා දැකපු රූපයක් පිළිබඳව ආසාව තණ්හාව ඇති. හැබැයි අපිට ඒ රූපයක් ශබ්දයක් කියන තැනකින් නෙවෙයි. මම ආස කරපු දරුවා, දේපල, ඉඩකඩම් මේ වගේ මං මේ වගේ අතහැරිලා යනවනේ. ඔන්න ඔහොම තමයි එන්නේ. ඒ තුල තියෙන්නේ මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අනාත්ම වූ නාම රූප ධර්ම ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ආන් ඒ නිසා පින්වතුනි අපේ හිත අකුසල ධර්මයේ ඒ කියන්නේ සත්තු මරණ හොරකම් කරන පරුස වචන කියන මේ තැනට යන්න ඉස්සරලා මුලින්ම අපේ හිත කෙලෙසෙනවා. ඒ හිත කෙලෙසිලා තමයි පසුව තමයි අපේ හිත අර කර්ම සකස් වෙන තැනට යන්නේ. ඒ නිසා මුලින් හිත කෙලෙසෙනවා, ඊට පස්සේ සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙනවා. ඕක තමයි වෙන්නේ. නමුත් හැබැයි අපි ඒකෙන් මෙදෙන්න ගියාම කටයුතු කරන්නේ මේ විදිහට නෙවෙයි, අනිත් පැත්තට. දැන් අපි කෙලෙස් වර්ග තුනක් පෙන්නනෝනි ධර්මයේ. මොනවද? වීතික්කම කෙලෙස්, පරිඋත්ථාන කෙලෙස්, අනුසය කෙලෙස් කියලා. එතකොට පරිඋත්ථාන කෙලෙස් කියන්නේ මොනවද? අපි තුලින් කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන කෙලෙස්. ඔතන පරිඋත්ථාන කෙලස් කියලා කියන්නේ. දැන් අපි බොරු කියන්න හිතෙන එක අපිට නතර කරන්න අමාරු නිස්සරම. හැබැයි අපි බොරු නොකිය වචනෙන් පිට නොකර ඉන්න පුළුවන්. දැන් මට තරහක් ඇති වෙන එක නතර කරගන්න අමාරු ඉස්සරම. මුලින්ම අපි කරන්න ඕනි ඒ නිසා පරුෂ වචන කියන එකයි අපි නතර කරන්නේ. ඒක අපිට පුළුවන්. ඒක තමයි අපි සීලෙන් තමයි නැති කරන්නේ. සීලෙන් නැති කරන්නේ මොන කෙලස්ද? පරිඋත්තාන කෙලෙස්. පරිඋත්තාන කෙලෙස් සීලෙන් නැති කරනවා. සමාධියෙන් නැ සමාවෙන්න සීලෙන් නැති කරන්නේ වීතික්කම කෙලෙස්. වීතික්කම කියන්නේ ක්‍රියාත්මක වෙන කෙලෙස්. සීලෙන් වීතික්කම කෙලෙස් නැති කරනවා. සමාධියෙන් පරිඋත්තාන කෙලෙස්. ඒ කියන්නේ අපි හිත වැඩුවොත් මෛත්‍රී බුදු ගුණ ආනාපාන සති මේ හිත වඩන්න වඩන්න තමයි අපි අර ලෝභ දේශ මොහ වශයෙන් සිහි වෙවි අපිට තරහාපුවා බැනපුවා ඇලීම් වශයෙන් අපි මනසින් ගත්තුවා සිහි වෙවි එන්නේ අන්න අර අපි සමාධිය වඩනකොට තමයි ඒක පේන්නේ. එතකොට අපි අර සමත කමඨාණක් හෝ විදර්ශනා භාවනාවක් කර කර අන්න අර හිතේ උපදින උපදින සිහි වෙන අරමුණු වල ආදීනව බල බල හිත පිරිසුදු කරනවා. මේකෙන් වෙන සමාධියෙන් තමයි ඒක වෙන්නේ. එතකොට අර හිතේ උපදින ගතිය නැති වෙනවා. මෙහෙම ආන්නේ එකයි භාවනා කරන්න කරන්න යාගේ අර හිත හඳුනා ගන්න නිසා අකුසල ධර්මයන් හඳුනා ගන්න නිසා අර හිතේ අකමැති අරමුණක් එනකොටම යාට සිහිය උපදවා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඇයි යා ආන්න අර හිත වඩපු නිසා තමයි මේ හැකියාව එන්නේ. එහෙම වඩලා නැති කෙනාට කවදාවත් මේ දේ කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ආන්න මේ විදිහට පරිඋත්ථාන කෙලෙසුත් යටපත් කරගෙන ටික ටික යනකොට යම් දවසක අපේ හිතේ සතිය දියුණු වෙනකොට වීරිය ප්‍රඥාව ශ්‍රද්ධාව ආදී මේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙන දවසක යම් දවසක් එනවා අපිට මේ ලෝකේ ඇත්ත යථා ස්වභාවය හොඳට පේනවා. අද අපිට මේ තියෙන දේවල් දකින්නවා කියන තැන අපි මේ සංඥාවකින් තමයි කටයුතු කරන්නේ. අපි මේ පුරුදු කරගත්තු පුරුද්දක් එකයි මේ ගනුදෙනු කරන්නේ ජීවත් වෙන්නේ කියන එක මේ Nirodha යම් දවසක පිණිච්ච දවසට අන්න යාඩ පේනවා. දකින දේ දැකීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා. ඒ තාක් අපි මේවා ඉන්නවා තියනවා කියලා කටයුතු කරනවා. ඉතින් මේ සද්දේ කියන එක මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව අපිට වැටහෙනවා නේද? මේ ශබ්දේ කියන එක කොහින් හරි ආපු දෙයක්ද? නෑ. මේ තට්ටු කරපු නිසායි ආවේ. එහෙනම් මේ ශබ්දේ කියන එක හේතු ඇති කල්ලි හටගන්න එක. හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. මේ ශබ්දේ වගේම මේ ශබ්දේ අරමුණු කරමින් අපේ හිතේ පහළ වුණා නම් වේදනා සංඥා සංකාර විඥාන ටිකක් ඒවට මොකද වෙන්නේ? ඒවත් ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හැබැයි මෙන්න මේක අපි දන්නේ නැති නිසා තියනවා ඉන්නවා මම ඇහුවා කියලා අපි හිතා ගන්නවා. මේක කාලයක් හුරු කරාම අපිට ඒ විදිහට පේන්න ගන්නවා. ඉතින් ආන් ඒ නිසා මේක දැන් අපිට කිව්වට මේක අපිට දැනෙන්නෙත් නැහැ. මේක අපි හිත එතෙන්ට එනකන් මේ නුවණ තුලින් අපිට කෙලෙසයක් නැති කරගන්න අමාරුයි. ඒ නිසා තමයි අන්නර පියවර තියෙන්නේ. ටික ටික තමන්ගේ හිතේ ක්‍රියාත්මක කෙලෙස් නැති කරගෙන හිත හොඳට සමත කමටහනකින් හිත තැම්පත් කරගෙන නීවරණ ධර්මයන් දුරු කරගත්තාම අන්නර හිත තැම්පත් වුණාම යාට මෙන්න මේ ඇත්ත බලනකොට ඒ අරමුණු වල හටගන්න නිරුද්ධ වෙන බව බලනකොට ආන්න යාට පේන්න ගන්නවා. ඉතින් මේකට එන පිළිවෙලක් තියෙනවා විදර්ශනා ක්‍රමයක්. ඒ සඳහා අපි පරමාර්ථ ධර්මය ඉගෙන ගන්න ඕනේ. ඒවා අපි හිතේ මතු කරගන්න. එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් ඒක අපි භාවනා වැඩසටහනකදී අපි ඉදිරියට ඒක මතු කරලා කරගෙන පුහුණු වීම කරගෙන යමු. දැනට මම මේ දන්න ධර්මයේ දන්න භාවනා කරන පිරිසක් වශයෙන් මේ කියන දේශනාවක් මේක. ඉතින් ආන් ඒ නිසා මේකෙන් දන්න අයට හිතේ නැවත නැවත මේ භාවනාව කියන එක දියුණු කරගන්න උත්සාහවත් වෙන්න අවශ්‍ය කරුණු කාරණා ටිකකුත් ඒ වගේම භාවනා නොකරන අය ඉන්නවනම් එයාලට භාවනාව ගැන උනන්දු ඇති කරගන්න තමයි මම මේ කරුණු කාරණා ටික කිව්වේ. ඉතින් ආන් ඒ නිසා යම් කිසි කෙනෙක් දවසකට අඩුම ගානේ පැය භාගයක් විනාඩි 15ක්වත් භාවනා කරන්නේ නැත්නම් මතක තියාගන්න එයාගේ හැම මොහොතක් පාසාම සකස් වෙන කෙලෙස් කර්ම නිතර නිතර වර්ධනය වෙනවා. ඉතින් ඒවා කොයි වෙලාවෙ මතුවෙලා ඇවිල්ලා සමාහිත මරණාසන්න පොහොතේ පවා අපිට විපාක දීලා අපි සතර පායට යන්න පුළුවන්. ඒ නිසා කොයි දේ කරත් වැඩක් නැහැ පින්වතුනි මරණාසන්නම අපි සිහි කල්පනාව නැති වුණොත් මොන දේ කරත් වැඩක් නැහැ. ඉතින් ආන් ඒ නිසා අන්නේ භයානක කම හෝ සිහි කරගෙන අපේ හිතේ සිහිය දියුණු කරගන්න. ඉතින් ඒ නිසා මේ සිහිය දියුණු කරගන්නවා කියන එක එකතැනම වාඩි වෙලාම කරන එකක් නෙවෙයි. අපි එදිනෙදා කටයුතු කරනකොටත් මේක කරන්න පුළුවන්. ඒ නිසා මුලින් අපි පටන් ගන්න ඕනේ අපි කරන දේවල් දැනුම් නැතුව සිහිය ඇතුව කරන්න. ඒ නිසා දැන් අපි කියමුකෝ අපි කොහේ හරි ගමනක් යනවා. දැන් අපි ගමනක් යනකොට ඒ යන ගමන ගැන අපි මේ යන ඉරියව්වට සිහි කරගෙන එහෙම නැත්නම් බුද්ධානුස්සතිය හෝ මෛත්‍රිය හෝ තමන්ගේ හිත දිහා බලන සිහියෙන් අපිට ඒ ගමන යන්න පුළුවන්. අපි කියමු කෙනෙක් වාහනයක් කරා යනවා. නමුත් අපි කරන්නේ ඒක නෙවෙයිනේ. වාහනේ යන වෙලාවත් අපි නොයේක් දේවල් සිහි කර කර හිත හිතා තමයි යන්නේ. දැන් මොකද මේ වෙන්නේ? අපේ හිත දන්නේ නැති වුණාට හිත එහාට මෙහාට දුව දුව නීවරණයක් තමයි වර්ධනය වෙන්නේ. කන වෙලාවට ආහාර ගන්න වෙලාවට ඔබට විනාඩි 5ක් මුළු ආහාර ගන්න වෙලාවම බැරි වෙන්න පුළුවන්. අඩුම ගාන විනාඩි 5ක් හරි මං මේ ආහාරය ගැන පිළිකුල ආදීනව රස තෘෂ්ණාව ඇති නොවෙන්න ආහාර ගන්න ඕනේ කියලා ටික ටික හරි පුහුණු වෙන්න පුළුවන්. අපි gedara වත් පිළිවෙත් කරනකොට අතුපතු ගානකොට උයන පිහනකොට මේ තැන්වල තමයි අපිට සිහිය දිනු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ආන්ගේ නිසා පින්වතුනි අපි ඔන්න ඔය විදිහට ටික ටික හරි පුහුණු වුණොත් අපේ අර අපිය සැපයටපත් කරගෙන සතර අපායන් මුදවන අනේ ඉන්ද්‍රිය ධර්මයන් ටික දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන්ගේ නිසා හැමෝම භාවනා කරන්න භාවන සඳහා කාලයක් යොදාගෙන පුහුණු වෙන්න. හැබැයි ඒක කරන ගමන් ඔබ ස්වාමීන් වහන්සේලාගෙන් සත්පුරුෂයන්ගෙන් අහලා ඒ භාවනාව පිළිබඳව දැනගන්න. ඒ නිසා බොහෝ අය භාවනාව පටන් අරගෙන මේක කරන්න බෑ කියලා මට මේක හරියන්නේ නැහැ කියලා අතහරිනවා. ඉතින් ඒ බැරි හින්දා නේද අපි කළ යුත්තේ? බැරි හින්දායි අපි කරන්න ඕනේ. බැරි කෙනයි වැඩිපුර පුහුණු වෙන්න ඕනේ. දැන් සමහර අය පන්සිල් රකින්මින් කියනවා මේ බොරු කියන එක නම් මේක නම් මට රකින්න බෑ. ඇයි මේ ව්‍යාපාර කරමින් මේ මිනිස්සුත් එක්ක කටයුතු කරනකොට මේක නම් කරන්න බෑ අනිත් ඕන එකක් රකින්න පුළුවන්. එහෙනම් රැකිය යුත්තේ මේක නේද? ඒ වගේ අපිට බැරි නිසායි අපි උත්සාහවත් වෙන්න ඕනේ. ඒනේ බැරිකම කියලා කියන්නේ අපේ කෙලෙස් වැඩි, නීවරණ වැඩි. මෙහෙම හිතක් තියාගෙන මං මැරිලා ගියොත් කොහෙද උපදින්නේ කියලා අපි ආන් මේ විදිහේ සංවේගය ඇති කරගෙන අපි පුහුණු වෙන්න ඕනේ. අපි කවුරුත් එහෙම තමයි. අපි මුලින් පැවිදි වෙච්ච කාලේ නිකන් ඔහෙ වාඩි වෙලා ඉන්නේ. වාඩි වෙලා ඉඳලා ඒ හිත ගැන ඔට්ටු වෙවි ඉඳලා නැගිටින්නේ. නමුත් අපි විනාඩියක් දෙකක් හෝ අපි හිතේ ස්වභාවය දකින්න උත්සාහවත් වෙන ඕනේ. හිතේ අර අතීත ආදී අපේ සකස් වෙච්ච කෙලෙස් වල ආදීනෝ බල බල මේ විදිහට ටික ටික අර උත්සාහවත් වෙනවා නම් අපි නොදැනුවත් වරි අපි හිත ටික ටික හරි වැඩෙනවා. අපි හිත සිහිය ටික ටික හරි පුරුදු වෙනවා. ඒක කාලයක් ගියාම තමයි ඒක තේරෙන්නේ. ඉතින් ආන් ඒ නිසා මේ පින්වතුන් මේ බුද්ධ ශාසනේ ලැබිච්ච වෙලාවේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච මොහොතේ ඉතින් ආන් ඒ නිසා අපි මේකෙන් ප්‍රයෝජනේ ගන්න ඕනේ. බුද්ධ ශාසනේ හිත හදාගත්තේ නැත්නම් අය හදාගන්න කාලයක් නැහැ. ඉතින් ඒ නිසා අප ඔබ දන්නවා මේ ශාසනේ කියනත් එන්න එන්න විකෘති වෙනවා, අතුරුදහන් වෙනවා. ඉතින් නැවත මිනිස්සෙක් වුණත් සමාජයට මේ ශාසනය අපිට නැහැ. ඉතින් ආන් ඒ නිසා අපි හැම වෙලාවෙම මේ බුදුරජාණන් වහන්සේ නමක් ඉපදුනේ අපේ මේ නොදන්නා වූ අවිද්‍යාව කියන එක දුරු කරලා ප්‍රඥාව පහදලා දීලා මේ සසර යන හේතුව නැති කරන ආර්ය ශ්‍රාංග මාර්ගය මතු කරලා දෙන්න. බුදු කෙනෙක් 20 අසංකේයයක් පුරාවට පාරමී පිරුවේ මෙන්න මේ ධර්මතාවය අවබෝධ කරගන්න. ඒ තරම් පාරමී පුරන්න උනා මේ මෝඩකම මතු කරගන්න. ඉතින් ආන් ඒ නිසා බුදු කෙනෙක් ඒ විදිහට පාරමී පුරලා 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 ගුණ දියුණු කරලා දියුණු කරලා ඒ ගුණවල පරතරටපත් වෙලා තමයි මේ ධර්මයේ මතු කරලා හෙලි කරලා අපිට පෙන්වන්නේ. ඒ නිසා අපිට ඒ උත්සාහය ගන්න අවශ්‍ය නැහැ. බුදු කෙනෙක් ඒක කරලා අපිට පෙන්නලා ඒකේ වැරදි වෙන හැටි, හිත කෙලසෙන හැටි, යන ලේසි ක්‍රම, උපාය මාර්ගයන් නොඑක් න්‍යායන් වලින් අපිට පෙන්වලා තියෙනවා. අපිට ඒක හොඳට තේරුම් අරගෙන අනුගමනය කරන්නයි තියෙන්නේ. ඉතින් ආන් මේ නිසා හැම දිනාටම ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා ආරාධනා කරන ගමන් සත්පුරුෂයෝ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් මේ උතුම් ධර්මයේ ඔබ ටික ටික හරි ඉගෙනගෙන ඒක හිතින් මෙනෙහි කරමින් ප්‍රායෝගික වැඩපිළිවෙලක නිරත වෙමින් තමන් තුළ නැති අඩු අරය කියන ශ්‍රද්ධා වීරිය සති සමාධි ප්‍රඥා ආදී මේ උතුම් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා මේ උතුම් ධර්මානුශාසනාවෙන් සකස් වෙන කුසල ශක්තිය දුනුත් තමන්ට ඒ පාරමී පුරා ගන්න ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා කියලා මගේ ධර්මානුශාසනාව අවසන් ප්‍රශ්න ගැටළු මොන හරි තියෙනවද මම තියෙනවනම් අහන්න පුළුවන් මොනවා හරි නැත්නම් අපි අවසන් කරමු. දැන් අපි ආරාධනා කරනවා කාට හරි එහෙම මොනවා හරි මේ කතා කරපු දේ තුල මොනවා හරි දෙයක් දැනගන්න හරි තියෙනවනම් එහෙම නැත්නම් භාවනාව ගැන හෝ ගැටළු ප්‍රශ්නයක් තියෙනවනම් කතා කරන්න අපිට තව වෙලාව විනාඩි 15ක් 20ක් විතර තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා මොනවා හරි කාට හරි මේ සූම් වලින් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඉන්න අයට හෝ මේ හැම දිනාටම හෝ මොනවා හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා විමසන ලෙස අපි ආරාධනා කරනවා. ඉතින් එහෙම නැත්නම් අපි දේශනාව අවසන් කරමු. ඔව්
ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද
ස්වාමීනි?
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ දේශනාවේදී අර භාවනා කරනකොට පැටිකඩ කීපයක් ඔබ වහන්සේ සඳහන් කළා මේවා දැනගෙන ඉන්න ඕනේ කියලා, පොඩ්ඩක් එතන තව ටිකක් විස්තර කරන්න ස්වාමීන් වහන්සේ.
හොඳයි. ඒ භාවනාවක් කියලා කියනකොට මම අර කිව්වේ හැම භාවනාවකින්ම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම කියලක. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ දුක පිරිසිඳ දැකීම, සමුදය ඒ දුක හටගන්න හේතුව පහ කිරීම, ඒ වගේම නිරෝධය සාත් කිරීම, මාර්ගයේ වැඩීම කියන මේක තමයි අපි චතුරාර්ය සත්‍ය හැටියට පෙන්වන්නේ. එතකොට මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ අවබෝධ වෙන විදිහටයි අපි භාවනාවක් කළ යුත්තේ. ඒ උදා මම මේ කතා කරන්නේ අපි විදර්ශනා භාවනාව ගැන. එතකොට මේ විදර්ශනා භාවනාවක් කරනකොට අපි දුක පිරිසිඳ දකිනවා කියලා කියන්නේ ඒ අපි පිළිකුල් භාවනාව හෝ ධාතු කර්මස්ථානි හෝ කරනකොට ඇත්තටම ඒ ලෝකේ අපි මේ ආයතන හය තුනින් දකින අහන දේ තුල ඇත්ත මොකද්ද? අපි සත්ව පුද්ගල භාවයෙන් දකින තැන අපිට දුක් උපදින ඒ ගෙවල් දොරවල් යාන වාහන අබුදරුවන් කියලා මේ දුක් උපදින අරමුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඇත්ත මොකද්ද කියලා අපි ආන්න ඒක අපි මතුවෙන විදිහටයි මුලින්ම අපි භාවනාව පටන් ගන්නේ. ඇත්ත ඉස්සරවම මතු කරගන්න ඕනේ. එතන තියෙන නාම රූප ධර්මයන් අපි අරමුණු කරමින් මතු කරගන්න ඕනේ. ඒ අරඹය අපි තුළ ඇති වෙලා තියෙන කෙලෙස් ටික ඒකනේ දුකට හේතුව කියලා කිව්වේ නේද? තණ්හාව හැටියට අපි පෙන්වුවේ අවිද්‍යාව තණ්හාව කියන එක. අපි හොඳට මේ මුලාව කියන එක වටහා ගන්න ඕනේ. දැන් සතර මහා ධාතු ටිකක් තියෙන තැනක ඒ සතර මහා ධාතු ටික අපි පුද්ගලයෙක් කියලා ගන්නවා නම් ඒ පුද්ගල සංඥාව මම මගේ කියන මේක නේද කෙලෙසෙ, මේක නේද අවිද්‍යාව කියන්නේ කියලා අන්න ඒක තමන්ට වැටහෙන්න ඕන. ඒක ගෙවෙන විදිහට එතන ඇත්ත හිතට පෙන්නලා දෙන්න ඕන. ඉතින් අන්න මේක තමයි වෙන්න ඕනේ. ඒක කරන වැඩපිළිවෙලයි මාර්ගය කියලා කියන්නේ. එතකොට ඒ විදිහට පවතින ඇත්ත හිතට පෙන්නලා දෙනවා. ඒ කෙරෙහි තියෙන මුලාව අයින් කර කර. ඉතින් ආන් එතකොට අර නිරෝධය කියන එක සාත් වෙනවා. දුක පිරිසිඳ දකිනවා. සමුදේ දුර වෙනවා, මාර්ගයේ වැඩෙනවා, නිරෝධේ සාත් වෙනවා කියන එක වෙනවා. ඉතින් ඒක මම මේ ප්‍රධාන එක පැත්තක් ඒක. ඒ වගේම තමයි භාවනාවේ ඊළඟ වැඩපිළිවෙල අපේ මේ භාවනාව තුළින් අපි තුළ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කිරීම තමයි වෙන්න ඕනේ. විශේෂයෙන් දැන් අපි පිළිකුල් භාවනාව කරනකොට මේ අපිට භාවනා කමඨාන හැටියට පෙන්නපු කුණුප කොටස් ටිකක් පෙන්නනවා නේද? කේස් ලොම් නිය දත් හම්මස් නහර කුණුප කොටස් ටික. දැන් මේ වගේ දක්ෂයෙක් වෙන්නද අපිට කිව්වේ? අපි ආනාපාන සතිය නම් හුස්ම රැල්ලේ දක්ෂයෙක් වෙන්නද කිව්වේ? නෑ. හුස්ම රැල්ල කියන එක උපකාරක ධර්මයක් විතරයි. ඒක උපකාර කරගෙන අපි තුල නැති වීරිය, සතිය, ප්‍රඥාව, සමාධිය, සද්ධාව අන්න ඒකේ අපිට දක්ෂයෙක් වෙන්න ඕන. ඒ ටිකයි දියුණු කරගන්න ඕන. අන්න ඒක දියුණු කරගන්න උපකාරක ධර්ම ටිකක් තමයි කමඨහන කියලා කියන්නේ. එතකොට ඒ අරමුණු වල තියෙන සැබෑ ස්වභාවය මතු කරමින් ඒ අරමුණේ ඇති කෙලෙස්ය අයින් කර කර කටයුතු කරන්න කරන්න අපි තුල ප්‍රඥාව සතිය සතියෙන් මේක කර යුතුයි. නිකම්ම කරන්න බෑ. ඒ සඳහා වීරිය අවශ්‍යයි. ආන් ඒ නිසාර ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන විදිහට අපේ මනස පවත්වීම කියන එක බැලිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕන. ඒ භාවනාවේ දියුණුව කියන එක අන්න ඒක තමයි. නිකන් අපි ඔහේ අර අපි ඒ භාවනා වාක්‍ය පාඩම් කරගෙන කිව්වා කියලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒ භාවනාව තුළින් අර ඉටුවිය යුතු දේ සිද්ධිය වෙන්න ඕන. ඒකේ කෘත්‍ය වෙන්න ඕන. අන්න ඒක තමයි මම එතනදී මම මේ භාවනාව කියන එකෙන් විශේෂයෙන් මතක් කරේ. ඒ වගේම තමයි භාවනාවේ තවත් දේවල් තමයි අපි තේරුම් ගන්න ඕනේ. තමන්ට ගැළපෙන භාවනාව අපි ඉගෙන ගන්න ඕන. ඒ නිසා සමහර විට පොදුවේ අපි භාවනාවක් කියලා ගුරුවරයෙක් ආනාපාන සතිය දෙනවා. සමහර විට මෛත්‍රී භාවනාව දෙනවා. සමහර විට හැමෝටම මේ ආනාපාන සතිය හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර අය ලේසි නිසා පහසු නිසා ආනාපාන සතිය තෝරගන්නවා. හැබැයි සමහර අය මේ ආනාපාන සතිය කරන්න ගියාම මොකද වෙන්නේ? තව තවත් හිත විසිරිලා කුලප් වෙලා එපා වෙන එකයි වෙන්නේ. ඉතින් එහෙම කෙනා ඒකම නැවත නැවත කර කර ඉඳ හරියන්නේ නැහැ. ගුරුවරයෙක් ඇසුරු කරගෙන තමන්ට අවශ්‍ය සප්පාය කමඨාන තේරුම් ගන්න. තේරුම් අරග අන්න ඒ විදියට තමන්ට ගැළපෙන කමඨහන තෝරාගෙන භවනා කරොත් එයාට ඉක්මනට තමන්ගේ අර දුර්වලකම් හදාගෙන ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගන්න පුළුවන්. ඉතින් ආන් ඒ වගේ මේ භාවනාවක් කරනකොට ඒ භාවනාවට අවශ්‍ය උපදෙස් පරිසරය ක්‍රමවේදයන් ගැළපෙන දේවල් භාවනාවකින් ඇත්තට මොකද්ද විය යුත්තේ වැඩි යුතු දේවල් මොනවද ඒ භාවනාවෙන් දුරු විය යුතු ධර්ම මොනවද කියලා මෙන්න මේවා ගැන අවධානයෙන් යුක්තව තමයි අපි භාවනාවක් කියන එක පටන් අරගෙන ඉදිරියට කරගෙන යන්නේ. අන්න ඒ කාරණාව පිළිබඳව තමයි මම මේ මතක් කරේ. හොඳයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණ පුතාලනද බොහෝම පිණි.
ඔබතුමිය අහන්න.
දේශනා කරා සීල සමාධි ඒ අවස්ථා දෙකේදී කෙලස් එතකොට අනුශය වශයෙන් තියෙන කෙලස් නැති කිරීම තමයි උසස්ම අවස්ථාවනේ.
උසස්ම.
එතකොට දැන් මේ සාමාන්‍ය භාවනා කරනකොට ඔය ධානයකට එහෙම සමවැදුනොත් ඒ වෙලාවේ අනුශය වශයෙන් කෙලස් යටපත් වුණා කියලා සලකන්න පුළුවන්ද
සාමාන්‍යයෙන්? බෑ. අනුශය කෙලස් නැති වෙන්නේ මාර්ග වලින් විතරයි. මාර්ග වලින් දෙතරයි. ධ්‍යාන වලින් වෙන්නේ විස්කම්බන වශයෙන් යටපත් වෙනවා. ඒ නිසා තමයි සමහර ධ්‍යාන ලැබපු අය පවා සමහර විට පිරිහිලා යනවා. ඉතින් ඒ නිසා තමයි අර අනුසය තියෙන තාකල් එයාගේ කෙලෙස් හට ගන්න පුළුවන් හේතුව තියෙනවා. ඉතින් ඒ නිසා අර අපි සීලෙන් ක්‍රියාත්මක වෙන නතර කරලා සමාධියෙන් ඒවා උඩට හට ගන්න එක නතර කරාම විස්කම්බන වශයෙන් යටපත් කරලා මේ ඇත්ත දකින්න දකින්න තමයි අර අනුසේ කෙලස් නැති වෙන්නේ. හැබැයි ඒ අපි ඒ භාවනා වැඩපිළිවෙලේ මේ විදියට ඇවිල්ලා ඇවිල්ලා යම් අවසාන අවස්ථාවේ මාර්ග සිතක් උපදින අවස්ථාවේ තමයි අන්න අර කියන අනුසේ සහ මුලින්ම නැති වෙන්නේ. ඒ දක්වා තියෙනවා. ඉතින් ඒ නිසා මේ කෙලස් කොයිතරම් බලවත්ද කියනවනම් ඒ මාර්ග සිත් හතරකින් තමයි ඒ කෙලස් නැති වෙන්නේ. එතකොට ඒ මාර්ගයෙන් දුර වෙන කෙලස් තියෙනවා. ඉතින් ඒක පිළිබඳව දන්නවා ඇති. ඉතින් ආන්න ඒ නිසා අර ධාන වලින් හැම වෙලාවෙම නැති වෙන්නේ විස්කම්බන වශයෙන් යටපත් වෙන එක විතරයි. මාර්ග සිතක් ඉපදුනොත් විතරයි නැති වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අර අපි තමන් සමහර අය දැන් ගොඩක් අය මුලා වෙන්නේ දැන් ওই මාර්ගඵල ලැබලා කියලා. ඉතින් එයා තමන්ගේ හිත පරීක්ෂා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝනි මෙනෙහි කරලවත් කෙලෙසයක් ඇති කරගන්න බෑ. නමුත් අර මම අර කතාවක් කරේ අර මේ 120ක් අවුරුදු ඒ අම්මගේ. ඉතින් සමහර විට තිබුණේ නැහැ මතු වෙලා. නමුත් අනුසේ තිබුණා. ඒ නිසා තමයි 120ක් ගියත් අර ඇතුළතින් මතු වෙලා ඇවිත්. ඉතින් ආන් ඒ වගේ මේ අනුසේ කෙලස් අනුසේ තියනවද කියන එක තේරුම් ගන්න වෙන අපේ හිතම පරීක්ෂා කිරීම. ඒ නිසා ඒ තබබු ලැබපු මාර්ගඵල පවා ඒ අපි ඒ කෙනෙක් කිව්වා කියලා හෝ තමන්ගේ හිතේ කෙලස් මතු පිට නැහැ කියලා හෝ එතනින් තීරණය කරන්න බෑ. ඒ සඳහා ලොකු ගවේෂණයක් කරලයි තමන් තීරණය කළ යුත්තේ. ඔව් තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් යොමු කරන්න පුළුවන්.
අවසරයි සෝනාත.
ඔව් මහත්තයා අහන්න.
අර මේ කලින් මුල්ම ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට කිව්ව ඒ කාරණා හා සමාන්තරවමද යන්නේ මේ සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය, කෘත්‍ය ඥානය කියන තුන.
ඔව්
නැත්නම් වෙනස්ද?
නෑ මහත්තයා ඒකේ ඔව් ඒකේ භාවනාවේ මූලික වැඩපිළිවෙල තමයි ඒක. මන් සාමාන්‍ය ඉස්සරලා කියපේක පොදුවේ භාවනාව කියන එක මුල ඉඳන් අවසාන වශයෙන් කෙටියෙන් හකුලවලා කියපු උපදේශයක්. නමුත් ඒ භාවනා වැඩපිළිවෙලේ මූලිකම කොටස තමයි ඔය සත්‍ය ඥානය කියන එක මතු කර ගැනීම. ඊට පස්සේ කෘත්‍ය ඥානය, ඊට පස්සේ කෘතඥානය. හරි ඒක සත්‍ය කෘත්‍ය කෘත ඥානය කියන එක තමයි ඕකම තමයි ඇත්තටම අපි අර මුලින් කතා කරේ පරිඋත්ථාන කෙලෙස් වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අනුසය කෙලෙස් කියලා. කෘත ඥානය කියලා කරලා ඉවරයි. ඒ කියන්නේ අනුසය නැසিলা ඉවරයි. එනිසා කෘත්‍ය කියලා කියන්නේ මේ අනුසය නැසෙන තාක්කල් අපි ඒක කරන්න ඕනේ කෘත්‍ය. හැබැයි කෘත්‍ය ඥානෙට එන්න ඉස්සරලා සත්‍ය ඥානෙ තමන් තුල තියෙන්න ඕනේ නේ. දැන් අපි සම්මුතියේම මනස තියාගෙන අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම වැළුවට උදේවැය වැඩුවා කියලා වැඩක් නැහැ. අපේ මනස එහෙමම නම් තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ කවදාවත් මේ රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි කිව්වා මිසක් ගෙවල් දොරවල් යානවාන අනිත්‍යයි කියලා පෙන්වුවේ නැහැනේ. ඒ නිසා ඒ සම්මුතිය ඇතුලේ නැතුව සත්‍ය මතු කරගන්න. ඒකයි සත්‍ය ඥානෙ. ඒක තියෙන කෙනාටයි කෘත්‍ය හරියටම සාර්ථක වෙනවා. පැහැදිලි වෙන්නදී මහත්තයා මං හිතන්නේ.
ආ හොඳයි. ඒ කියන්නේ මේ කියන්නේ සසර බිය හෝ නිබ්බිදාව ඇතිව කරන්න ඕනේ නේද?
ඔව් 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 ඔව්.
හොඳයි. පැහැදිලි.
හොඳයි. හොඳයි. තේරුම් ගන්නයි.
තේරුම්
හරි නේද? අපි අවසන් හොඳයි. එහෙමනම් අපි දේශනාව පින් අනුමෝදන් කරලා අවසන් කරමු. ඉතින් මේ වස් කාලය තුළ නිරන්තරයෙන් මේ ධර්ම දේශනාවන් ධර්මානුශාසනාවන් ඒ වගේම නොඑක ආකාරයේ පින්කම් කටයුතු මේ ස්ථානයේ මුල් කරගෙන සිද්ධ කරනවා. ඉතින් ඒ සියලු කුසල ධර්මයෝ මේ වෙලාවේ අපි සිහිපත් කරගෙන පළමු කොට සම්බුද්ධ ශාසනයත් මේ සෑම දෙනාම සුරකින අල්පේ සාක්‍ය මහේ සාක්‍ය සම්මාදිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලය මේ විහාරස්ථානෙට මේ පින්වතුන්ගේ ජීවිතවලට මේ පලාතට ගමට අධිග්‍රහිත යම් දෙවි කෙනෙක් නැත්නම් ඒ සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දිවයිසුරු වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මේ සෑම දෙනාම සුරක දෙවියන්ද නිවණින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් කරන්න. ඒ වගේම මේ සේනාසනයේ වෙනුවෙන් කටයුතු කරලා මිය පරලෝගිය ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන හැම දෙනා නමින් මිය පරලෝගිය සියලු දෙනාම පින් බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒ සියලු දෙනාම මේ පින් මියගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. දුක්ඛ ස්ථානයක ඇත්තන් දුකෙන් මිදේවා සැපවත් වේවා. ඥාතින්ද නිවණින් සැනසෙත්වා කියලා සාදු කියලා කරන්න. ඒ වගේම මේ සේනාසනයේ කටයුතු කරමින් මේ විහාරස්ථානයේ ඔබට පින් දහම් කරගන්න සසර නිමා කරගන්න සසර කෙලවර කරගන්න පාරමී පුරා ගන්න අවස්ථා සලසා දෙමින් කටයුතු කරන ඒ අපේ පින්වත් ගෞරවනීය සුමේද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් ඒ වගේම ධර්ම ශ්‍රවණී කරන මේ හැම දිනාටමත් ඒ වගේම මේ අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණී කරමින් කටයුතු කරන සියලු දෙනාටමත් මේ වෙලාවේදී සිහිපත් කරමින් මේ සියලු කුසල ධර්මය අනුමෝදක කරනවා තව තවත් මේ හැම දිනාටම පාරමී පුරාගෙන ඉන්ද්‍රිය බල බොජ්ජංග ධර්මයන් දිනු කරගෙන මේ බුද්ධ ශාසනයේ ඊතා ඉක්මනින් සුවසේම සසර දුක නිමා කරගන්න මේ කුසල් හැම දිනාටම උතුම් පාරමී ධර්මයක් වේවා කියලා සාදු කියලා පින්සල කරන්න ප්‍රාර්ථනා ගාතාවන් හැම දිනාම කියන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාද සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු සාදු සාදු සාදු
අවසරයි සම්මාස අදින අප කෙරෙහි කරුණාවෙන් ධර්ම දේශනා ප්‍රවත්තු ඔබ වහන්සේ ඇතුළුව සහභාගී වූ සහ අනුග්‍රහය දක්වූ සියලු දෙනාම මෙම පුණ්‍ය කර්මයේ ආනිසංස අත්වේ වයි ප්‍රාර්ථනා කරමු විශේෂයෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ ශාසනික සේවය ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය සත්‍ය ධෛර්යය ලැබේවා අවසානයේ උතුම් මහා නිර්වාණ අවබෝධයටම හේතු වාසනා වේවා
සාදු සාදු සාදු